චාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අපිට ජනාධිපතිතුමා බොහොම සාරගර්භ විදියට රාජාසන කතාවක් පවත්වලා එතුමා ඕස්ට්‍රේලියාවට ගියා. එතකොට අර කන්න ඉන්න බඩගින්නෙන් ඉන්න අහිංසක ජනතාවගේ බඩ පිරෙන්නෙත් නෑ, ඒ තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙත් නෑ. හැබැයි ජනාධිපතිතුමා පක්ෂයට සහ විපක්ෂයට දෙපැත්තට දදා ගගහින්න බෝලයක් දීලා ගියා. බදාද බෝලෙ දැම්මා. බ්‍රහස්පතින්ද සිකුරාදා දැන් පක්ෂ කණ්ඩායම් විපක්ෂ කණ්ඩායම් දැන් බෝලේ සෙල්ලම් කරනවා. හැබැයි මේ බෝලේ සෙල්ලම් කරන්නේ නිකන් නෙමෙයි. දැන් ජනාධිපතිතුමා පොඩි ගාථාවකින් තමයි එතුමාගේ මේ රාජාසන කතාව පටන් ගන්න. අත්ත දීපා විහරත. මොකද කියන්නේ? තමා තමාටම පහනක් වෙලා ජීවත් වෙන්න. තමා තමාටම පහනක් වෙලා ජීවත් වෙන්න කියන එක තමයි කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. මේ රටේ අතලොස්සකගේ පහන් ටික පත්තු වෙද්දි මේ රටේ 120,000ගේ පහන් ටික නිමලා තමයි දැන් මේ දවස්වල මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දැන් 120,000ක ඒ පහන් ටික නිමලා අර කීප දෙනෙකුගේ පහන් ටික විතරක් ආලෝකමත් කරගෙන ඒ පහන් වලට තෙල් ටික නොඅඩුවම සම්පාදනය කරමින් ගෙනියන ආණ්ඩුවක් කියන එක මේ අවස්ථාවේදී අපි ජනාධිපතිතුමාට කියන්න ඕන. 169 පහනුත් නිමුණා, 155 පහනුත් නිමුණා, තව තව තිබිච්ච අනිත් සියල්ලත් නිමුණා. දැන් මේ පහන් ටික නිව්වේ කවුද? මේ පහන් ටික නිමුවේ ගරු ජනාධිපතිතුමනි, තමුන්නාසර ජනාධිපති වෙන්න ශක්තිය දුන්න ඒ රාජපක්ෂ කඳවුර, පොදු ජන එක්සත් පෙරමුණේ කඳවුරේ ඉන්න ඒ කණ්ඩායම තමයි මේ පහන් ටික නිමුවේ. දැන් තමුන්නාසේ දැන් ලාම්පුරේ පෙයාර් කරේ කරලා දැන් ලාම්පු ටික රෙපෙයාර් කරන්න තමුන්නාසේ හදනවා. දැන් මේ කණ්ඩායම එක්ක වෙලා නිමපු පහන් ටික දැන් රළල එක්කසිංහ ජනාධිපතිතුමා ලාම්පුරේ පෙයාර් කරේ කරන්න හදනවා. ඉතින් අපි දැන් මෙතනදී අහන්න ඕනේ මේ ජනාධිපතිතුමා මේ ලාම්පු ටික රෙපෙයාර් කරන්න හදන්නේ මෙම චිත්‍රපටයකුත් තිබුණා ලාම්පුරේ පෙයාර් කරේ. මේ ජනාධිපතිතුමා ලාම්පු ටික රෙපෙයාර් කරන්න හදන්නේ මේ රටේ අහස උසට ජනතාවට දරා ගන්න බැරි වෙන විදිහටම බදු ගාලා. අර ලේ කලඳක් නැති මිනිස්සු අර හිට්ලර් වධකාගාරවල දාලා ලේ කලඳක් නැති මිනිස්සුන්ගෙන් මිරික මිරික ලේ ගන්නවා වගේ. මේ තනයක එක කිරි කඳුලක් නැති ඒ මව්වරුන්ගෙන් ඒ එළදෙනුන්ගෙන් ඒ කිරි බුරුළු මිරික මිරික කිරි ගන්නවා වගේ. මේ එදා වේල කන්න නැති අහිංසක ජනතාවට බදු පිට බදු ගහලා තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ලාම්ප්‍රේ ප්‍රයාර කරේ කරන්න හදන්නේ. එතකොට දැන් දූෂිතයෝ ටික නෙදල්ලේ. මේ දූෂිතයින් සම්පූර්ණයෙන් ආරක්ෂා වෙන ප්‍රතිපත්තිය ඉන්නෝ. කෙහෙලිය රඹ කළ ඇමතිවරයාගේ ඒ තිබිච්ච වංචා සහගත දූෂණ ගණදෙනුවන් වෙනුවෙන් අපි පුළුවන් තරම් මේ පාර්ලිමේන්තුව තුළ කතා කරා, උද්ඝෝෂණය කළා, පෙස්සන් අස්සන් කරුවා. මේ පාර්ලිමේන්තුව තුළට අපි විශ්වාස භංග ගෙනාවා. හැබැයි ඒ විශ්වාස භංග ගෙනකොට මේ ඉස්සරහා ඉන්න කණ්ඩායමේ සුරතින් තමයි කෙහෙලිය රමුකල්ල සුජාතයි, කෙහෙලිය රමුකල්ල කියන්නේ වැරදිකාරයෙක් නෙමෙයි, අනේ පව් නිර්දෝෂී කියලා අතස්සුවේ. ඉතින් මම එතරම් යෝජනා කරනවා දැන් කෙහෙලිය රමුකල්ල ඉදිරිපත් කරපෝ කැබිනට් පත්‍රිකාවට. ඒ පත්‍රිකාවට පක්ෂව කැබිනට් මණ්ඩලයම මේකට පක්ෂ වුණා නම් ඒගොල්ලොත් වැඩි කර විය යුතුයි. හැබැයි ඒගොල්ලෝ විතරක් නෙමෙයි, කෙහෙලිය රඹුකල්ලගේ විශ්වාස භංගය වෙනුවෙන් කෙහෙලිය රඹුකල්ල ආරක්ෂා කරන්න අත උස්සපෝ. සාප්‍රාදී මනුෂ්‍ය ඝාතනයට මේ සියලු දෙනා වගකිය යුතුයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අපංගමක් නෙවෙයි ඒ, අපි කරපු උද්ඝෝෂණ වලට ප්‍රතිකර්මයක් හැටියට තමයි ඇතුළට ගියේ. තවත් ඒ වගේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තුල ඉන්නෝ. එතකොට අත යට ගනුදෙනු ඉඩම් මංකොල්ල අපි ඉතාම හොඳින් දන්න විදියට මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ ලාම්පුරේ ප්‍රයාර් කරේ කරන්න ඕන නම් මම හිතන්නේ මේවා ගැන මේක වැඩි හොයන්න ඕනේ මේ 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 ගාථා ලියලා මේවා හරියන්නේ නැහැ කියන එක කියනවා. එතකොට ආර්ථිකය ඝාතනය කරපු අය ගැන අධිකරණයෙන් තීන්දුවක් ආවා. ඒ ගැන කිසිම වග විභාගයක් නැහැ. ඒ කොළපොත් ටික යට ගහලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකවත් නැති විදිහට සියල්ල වැඩ කටයුතු කරගෙන යනවා. ගොවියගේ අස්වැන්න අද විකුණ ගන්න විදියක් නැහැ. ඔවුන්ගේ ගොවිතැන් ටික කරන්න හරියට යෙදවුම් ටික ගන්න විදියක් නැහැ. ඒකෝර කර්මාන්තකරුවන් ඉවරයි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් තමන්ගේ කර්මාන්ත ටික පවත්වාගෙන යන්න අමුද්‍රව්‍ය ටික ගන්න අමුද්‍රව්‍ය ටික ගෙන ගන්න. අපේ පොල් කර්මා අදන් එතුමා මේ සෞඛ්‍යමති. ඒ සියලු කර්මාන්ත ටික ඉවරයි. පොල් කර්මාන්තය හා සම්බන්ධ ඒ ආශ්‍රිත නිෂ්පාදන හා සම්බන්ධ කර්මාන්ත කරුවන් අද පනාදිනවා. ඔවුන්ගෙන් යැපෙච්ච සේවකයෝ ටික අද මහපාරට රැඳලා දුක් විඳිනවා. එතකොට ලොකු ලොකු පොලු තියපු බැංකු වලට විශාල පොලු තියපු ඒ මහා පරිමාණ බැංකු පොලුකරුවන් අද ඒවා බොල් නැහැ හැටියට අද ඒවා පැත්තකට දාලා අපේ අහිංසක මිනිහෙක් තමන්ගේ ලිසින්නේ ගෙවා ගන්න ඒ සුළු නැටිය ගෙවා ගන්න බැරි වුණා නම් එහෙම නඩු දාන අය අද මහා පරිමාණ ඒ බැංකු වලට පොලු තියපු අයගේ ඒ හැමතැනම ඒවා ඉවත් කරලා දාලා ඔවුන් ආරක්ෂා කරනවා. ඉතින් රළේ වික්‍රමසිංහ මහත්තයා මේ ලාම්පු පත්තු කරන්න හදන්නේ පහන් පත්තු කරන්න හදන්නේ මේ සියලුම කටයුතු කරමින් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. අර රෝෂාන් රණසිංහ මහත්තයා ඉන්නවගේ ක්‍රිකට් තාමත් මාපියාව. මේ වගේ මාපියා අද මුළු රට පුරාම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔන්ලයින් පනත වගේ ගෙනල්ලා ත්‍රස්ත විරෝධී පනත් වගේ දේවල් ගෙනල්ලා දැන් ඒවා අර ඒගොල්ලන්ගේ පත්තු වෙන පහන් ටික නිමා ගන්න දෙන්නේ නැතුව මර්ධනය ක්‍රියාත්මක කරලා මර්ධනය දියත් කරලා මේ රට පාලනය කරන තමයි මේ අර්ථයෙන් ධර්මයෙන් ගාථාවෙන් මේ කටයුතු කරන්නේ. එතකොට ආහාර උද්දමනය ගැන එතුමා කතා කරනවා. එතුමාගේ ඒ ප්‍රකාශය තියෙනවා 54.4% තිබිච්ච ආහාර උද්දමනය අද 3.3%ට අඩු කරලලු. මම දන්නේ මේ මොන ඉලක්කම් මොන කරුණු පදනම් කරගෙන කරන ගණනයන්ද කියන එක අපි දන්නේ නැහැ. දැන් අන්න අද වාර්තා වෙනවා මිරිහානේ. මිරිහාන ප්‍රදේශයේ වියපත් යුවලක් මරණයට පත් වෙලා තියෙනවා ආහාර නැතුව. වියපත් යුවලක් විතරක් නෙවෙයි. වේල් 3 කාප මිනිස්සු අද 2යි ගන්න 2 කාප මිනිස්සු 1යි ගන්න. එදා රුපියල් 12ට ගත්ත බිත්තරය අද රුපියල් 60යි. ඒ රුපියල් 60ට එදා බිත්තරකෙදි අද මිලට එදා මිලට බලනකොට රුපියල් බිත්තරකෙදි 5ක් ගන්න තිබුණා. ඉතින් ආහාර උද්දමනය කොහොමද මේ 54.4% තිබිච්ච ආහාර උද්දමනය රණිල් වික්‍රමසිංහ මහත්මයාගේ කුමන ඒ ආර්ථික න්‍යායක් අනුවද ආහාර උද්දමනය 3.3%ට අඩු කරුවේ කියන කාරණේ මම මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ. නරිනාවන් දක්ෂයි. රණිල් වික්‍රමසිංහ මහත්තයා සාමාන්‍යයෙන් අපි කියනවනේ අර බල්ලෙක් නාවන්න එක්ක යන්න හරි අමාරුයි. බල්ලෙක් නාවන්න එක්ක යනටත් වඩා නරිනාවන්න අමාරුයි. එතුමාව නෑව්වා ඉස්සල්ලාම රාජපක්ෂ කණ්ඩායමේ අය. සම්පූර්ණයෙන් මේ තිබිච්ච ඒ තිබිච්ච ඒ දූෂණයන් භීෂණයන් ඒ තිබිච්ච සියලුම දේවල් රනිල් වික්‍රමසිංහ මහත්තයා පුටුවේ ඉන්නවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තවත් දැන් නාවන්න අන්න ඉන්දියාවට අරලා තියෙනවා. දැන් අදානිල අම්බානිල දැන් බේබි සෝප් අරගෙන ඒත් ගන්න තියෙන තල තෙල් දොම තෙල් මී තෙල් ටික අරගෙන අද දැන් එහෙ නාවනෝ. දැන් එතකොට අම්බානිලගේ ගණදනු අදානිලගේ ගණදනු ඒවා දැන් සියල්ල හොඳයි කියාගෙන මේ දැන් අපේ රටේ ටෙලිකොම් හා සම්බන්ධ ඒ සුළං විදුලි ජනනය පිළිබඳ ප්‍රශ්න දැන් ආපහු කතා කරයිද කියලා අපි බලමු. රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර දක්ෂද ඒ අනුර කුමාර දිසානායකලව ගත පියවර කියන එක අපිට බලා ගන්න පුළුවන්. අදානිලගේ අම්බානිලගේ කටට කවපු චොයින්ගම් ටික ටොපි ටික කොච්චර අනුර කුමාර දිසානායකලව කට හිරවගෙන පුරවගෙන බුබ්බුග්ගක මෙහාට අවිල්ල ගත කරයිද කියන එකත් අපිට මේ දවස්වල අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශය මේ ඉවර කරන්නේ රාජාසන කතාව අර ඉන්දියාවේ හිටපු මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා පරිවර්තනය කරපු කවියෙකුගේ කවියකි. ඒ කවිය තියෙනවා මෙහෙම 30 කෝටියක් මුහුණු අපේ භාරත මාතාව සතු වෙතත් ඇයට ඉන්නේ ඇත්තේ එකම ආත්මයකි. භාෂා 18කින් ඇය කතා බහ කළත් ඇයට ඇත්තේ එකම සිතුවිල්ලකි. ඉතින් මම ගරු ජනාධිපතිතුමායෙන් අහනවා අපි දැන් මේක අපි පරිවර්තනය කරගත්තොත් 33 කෝටි 120ක් කියලා හදාගත්තොත් එතකොට මේ අපිට තියෙන එකම ආත්මයක්ද අපිට තියෙන එකම බොක්කක්ද නෑ කීප දෙනෙක් සරුසාරයට කද්දි කීප දෙනෙක් සරුසාරයට මේ ආර්ථිකය තුල සැප විඳෙද්දි ලක්ෂ ගානක් බඩගින්න ඉන්නවා එතකොට අපිට එකම ආත්මයක් තියෙනවා නම් එකම සිතුවිල්ලක් තියෙනවා නම් එකම මනසක් තියෙනවා නම් එක්තරා කණ්ඩායමක් විතරක් සැප විඳෙද්දි දූෂිතයින් රජ කරද්දි මේ දූෂණයන් වලට වග කිව නොයුතු පිරිසක් දරුවකට බිත්තරයක් නැතු වෙද්දි තමන්ගේ ලෙඩට අසනීපයට සෞඛ්‍යයට ඖෂධයක් නැති වෙද්දි පාසල් යන්න වත්කමක් නැති වෙද්දි ඇඳුම් ටික බෑග් ටික පොත් ටික පැන්සල් ටික නැති වෙද්දි මේ කඩවල තියෙනවා දරුවන්ට නෑ එතකොට කොහොමද එකම ආත්මයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහ එතුමාව ආරක්ෂා කරන පාලමක කණ්ඩායමට එක ආත්මයක්ද මේ රටේ සමස්ත ලක්ෂ 220ක් සඳහා තව ආත්මයක්ද තියෙන බව කියමින් මේ කවි පන්තිය සංශෝධනය කරගන්නා ලෙස ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා
සුදීගරු මන්ත්‍රීතුමා නේද ගරු අජිත් මාන්නපෙරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා
ගරු මූලාසනගුරු මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා ඊවැගේම ඊයේ පෙරේද තිබිති රාජාසන කතාවේදී ගරු ජනාධිපතිතුමා සඳහන් කළා සිස්ටම් චේන්ජ් එකට යන්න ඕනි කියලා. අපි සිස්ටම් චේන්ජ් එකට යෑමට බදු අය කිරීම තුලින්ම සිස්ටම් චේන්ජ් එකට යන්න බෑ කියන එක පැහැදිලිව කියනවා. ඒ වගේම අය කරන බද්දත් සිස්ටම් චේන්ජ් එකට යන්න නම් අය කරන බදු ප්‍රමාණය කොච්චරද එක්ක මාසෙකට නැත්නම් කාර්තුකට අය කරන බදු ප්‍රමාණය කොච්චරද මේ බදු ප්‍රමාණයෙන් යෙදවුම් මොනවද? කියන්නේ ජනතාවගේ සැකයක් විශේෂෙම තියෙනවා අපේ බදු අරගෙන මොනවද කරන්නේ මේගොල්ලෝ සැප විඳිනවද කියන එක. ඒක අපි කියනවා ඒක දුරු වෙන්න. මේ සිස්ටම් චේන්ජ් එක ක්‍රියාද්දි ජනතාව දැනුවත් කරන්න අඩුම ගානේ මාස 3කට සැරයක්වත් මේ මාස 3ේ බදු ආදායම ලබාගත් ප්‍රමාණය කොච්චරද? ඒකෙන් කරපු දේවල් මොනවද? අන්න විනිවිද යමේ යාන්ත්‍රණයක් මේ බදු සඳහා ඇති කරන්න කියලා විශේෂෙම අපි කියනවා. ඒ වගේම අපි පහුගිය දවස්වල අහගෙන හිටියා ගොඩක් අය කියනවා අපි නිදානයක් උඩ ඉන්නේ කියලා. මේ නිදානයක් උඩ ඉන්නවා කියලා කියන එක කතාව හරි. අපි පොළවේ තියෙන සම්පත් ටික බැලුවොත් එහෙම භූ සම්පත් දිහා බැලුවොත් කෝටි ප්‍රකෝටි ගණන් අපිට ධනස්කන්ධයක් වත්කමක් මේ පොළවේ යට තියෙනවා. ඒක බැලුවොත් එහෙම බුත්තල අපි හොයාගෙන තිනවා යකඩ නැත්නම් ටයිටේනියම් මේ වගේ නිදියක් බුත්තල තියෙනවා කියන එක. ඒ වගේම සේරුවිල යකඩ තඹ රත්තරන් නිදියක් සේරුවිල තියෙනවා කියන එක අපි හොයාගෙන තිනවා. විශේෂයෙන්ම භූවිද්‍යා පතල් කාර්යාංශයේ පරීක්ෂණ අනුව බේරුවල මොන සයිට් තියෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා. හලාවත යකඩ තියෙනවා. හලාවත පයිරෙක්ඩාව කියන ප්‍රදේශයේ යකඩ නිදියක් තියෙනවා. මහවය උණු වතුර උණු ජලය භූගත තියෙනවා. මහගම ක්වාර්ට්ස් නිදියක් තියෙනවා. ඒ වගේම කොඩිගම්බොක්ක වැල්ලවායේ ක්වාර්ට්ස් නිදි තියෙනවා. මේවා මේ ටික එළියට ගන්න පුළුවන් නම් මේ ටික වැලියුවේට් කරන්න පුළුවන් නම් මේ ටික ගත්තා නම් අපිට ඔය මිනිසුන්ට බදු අය කිරීම නෙමේ බදු නැතුව මේ රට දුවන්න පුළුවන් මේ රාජ්‍ය ආදායම අපිට ගන්න පුළුවන් නම් මොකද එහෙම වැඩපිළිවෙලක් අපිට තේරෙන්නේ නැහැ. මම කියන දැන් මම කියපු නිදි හයක් අරගෙන බැලුවොත් එහෙම බුත්තල සේරුවිල බේරුවල හලාවත මහවය මහගම මේවා හොයාගෙන තියෙන අවුරුදු 7කට ඉස්සෙල්ල අපි හොයාගෙන තියෙනවා මේ නිදි තියෙනවා කියලා. තව වෙනකල් ඒක ගැසට් කරලා තියෙනවා අවුරුදු 7කට ඉස්සෙල්ලා. අද වෙනකල් මේක ප්‍රචාරය කරලා මේක විකිණීමේ වැඩපිළිවෙලක් මේකට ආයෝජක තැඳවීමේ වැඩපිළිවෙලක් හැදිලා නැහැ. මම කියන්නේ මෙන්න මේ වගේ තැන් අපිට කතා කරන්න බැරුව මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන්න වෙන්නේ බදු අය කිරීම විතරයි. දැන් ලංකාවේ ඒ වගේම ඉල්මනයිට් සෑන්ඩ්ස් තියෙනවා. ඒවා ඒ සෑන්ඩ්ස් නිදි දිහා බැලුවා ඒ වැලි නිදි දිහා බැලුවොත් එහෙම ඒ වැලි නිදි ආයතන පොඩි ප්‍රමාණයක් ඒ කියන්නේ ආයතන 18ක ප්‍රමාණයක් ඒ 18ක ප්‍රමාණයක් ඒ වගේම ඒ ස්ථාන 45ක් අවුරුදු ගානක් තිස්සේ બ્લોක් කරගෙන ඉන්න මාස අවුරුදු රුපියල් ලක්ෂ වගේ ආසන්න ගාණක් ගෙවගෙවා මේවා තියාගෙන ඉන්නවා. ඒතොර මේක රටේ සංවර්ධනයට යෙදෙන්න බෑ. ඒතොර මේවා දැන් මේ වගේ වෙලාවක විශේෂයෙන්ම මේ ජනතාවට අපි කියනවා බදු වය කරනවා රට දුවන්න බැරි හින්දා කියලා. ඇයි මේ වගේ දේවල් වලට විශේෂ කාර්ය මණ්ඩලයක් හරිගස්සලා විශේෂ ක්‍රමවේදයක් හදලා මේ තියෙන නිදි ටික එළියට අරගෙන ඒවා වැලියු වැඩ් කරොත් අපේ මෙන්න මිනිස්සුන්ට රස්සාවලුත් වෙනවා. ඒ වගේ වැඩ පිළිවෙලකට යන්න බැහි කියන එක අපි විශේෂයෙන් දහන් කරනවා. එතෙන් බුද්ධා පතල් කාර්යංශයත් එක්ක අපි මේ ගැන කතා කරා. එතෙන්දි දීපු උත්තරේ තමයි මේවා අපි හොයාගත්තට හොයාගත්තු අය ගන්න ගියාම අරගෙන වැඩ කරන්න ගියාම ඉඩම් ක්ලියරන්ස් කරලා දෙන්න විදියක් නැහැ. ඒක ඉඩමේ හැකියාව රාජ්‍ය ආයතනයේ සතුව තියෙන ඉඩම්වත් ගන්න විදියක් නැහැ. මේවා වැඩේ කරන්න විදියක් නැහැ. ඒ වගේම අන්න ඒවා ඒ කියන්නේ ඒ වගේම මේවා ගණනය කරලා නැහැ. කොච්චර තියෙනවද කියලා කියලා නැහැ. මේ වගේ ප්‍රශ්න නිසා මේවා නැවතිලා තියෙනවා. ඒකද මම විශේෂයෙන් කියනවා ජනාධිපතිතුමාගේ කතාවටම අපි එකතු කරනවා. මේ බදු අය කර ළම සිස්ටම් චේන්ජ් එක කරන්න බෑ. අය කරන බද්ද කරුණා කරලා ජනතාව දැනුවත් කරන්න මේවා මේ සතේට මොනවද සිදුවෙන්නේ කියන එක දැනුවත් කරන්න. ඒ වගේම ඊට අමතර තියෙන අපේ තියෙන මහා ආදායම් මාර්ග ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම හදන්න කියලත් අපි විශේෂයෙන්ම කියනවා. දැන් 2012 සිට කිසිම පාෂාණයක් අලුත් ආයෝජකයෙකුට ගෙනල්ලා පාෂාණයක් මේ භූගත පාෂාණ එළියට අරගෙන ඒවා ලෝකෙට බෙදා හැරීමේ වැඩපිළිවෙලක් 2012න් පස්සේ අපි ඇති කරලා නැහැ කියන එක විශේෂයෙන්ම අපි සඳහන් කරනවා. ගරු මූලාසනේරුවේ මන්ත්‍රීතුමනි, ඒ වගේම තමයි නාගරික සංවර්ධන අධිකාරිය බැලුවොත් කෝටි 3000ක් විතර සල්ලි වියදම් කරලා තියෙනවා. නමුත් ඒවෙන් ව්‍යාපෘති සාර්ථක වෙලා නැහැ. ව්‍යාපෘති මග නැවතිලා. ඒ කියන්නේ මේ ව්‍යාපෘති මග නැවතිලා. එතකොට අපි බැලුවොත් එහෙම එක එක කාලෙට එනවා. ඔන්න විසල් හම්බන්තොට ප්‍රොජෙක්ට් කියලා එනවා ජනාධිපතිතුමා හම්බන්තොටින්පත් වෙනකොට. ඒකට උතුරු වසන්තය කියලා එනවා එක කාලයකට යුද්ධ ඉවරෙච්ච ගමන්. ඊළඟ නැගෙනහිර නවෝදය කියලා ආවා. පිබිදෙන පොළොන්නරුව කියලා ආවා. මේ මේ එක එක කාලෙට එක එක ව්‍යාපෘති මේවෙන් පටන් ගන්නවා. සුවිසල් විසල් හම්බන්තොට කියලා අපි දැක්කා පටන් ගත්තු ව්‍යාපෘති වරාය දිහා මේ මේ මත්තල ගුවන්තොට පොළ දිහා බැලුවොත් කෝටි 4000 ගාණක් එක ලොස් අද වෙනකලුත් කෝටි 4000 ගාණක් රුපියල් කෝටි. එතකොට ඊට පස්සේ ඒ ජනාධිපතිවරයා ගියාට පස්සේ ඒ ආණ්ඩුව ඉවරලා පස්සේ ඉවරයි ඒක. ඊතර කතාව ඉවරයි. ඒ වගේ තමයි පිබිදෙන පොළොන්නරුව ගැන කතා කරොත් එහෙම කෝටි 1000 ඒ කියන්නේ කෝටි 1000 ගාණක් කෝටි 101ක් වියදම් කරලා තට්ටු 12ක ගොඩනැගිල්ලක් හැදුවා. ඒ ගොඩනැගිල්ල බාගට ඉවර කරලා තියෙන්නේ. ඉතින් කෝටි 12ක් වියදම් කරලා පිබිදෙන පොළොන්නරුව. ඒත් මේ පොළොන්නරුවේ ජනාධිපතිතුමා පොළොන්නරුවෙන් ඉවර වෙච්ච ගමන් ඒ ගොඩනැගිල්ල නත්සාසේස් වගේ කෝටි 12ත් එක්කම එහෙමම තියෙනවා. දැන් ඉල්ලනවා එදා එක නැවතිලා තිබ්බේ තව මිලියන ඒ කියන්නේ කෝටි 27ක් නැතුව දැන් මිලියන කෝටි 60ක් ඕනේ දැන් එක කම්ප්ලීට් කරන්න. මොකද ඒවා මග නැවතිලා. මම කියන්නේ මෙන්න මේ වගේ මේ ජනතා සල්ලි එක එක රාජ්‍ය පාලනය වෙනස් වෙන්න ඒ රාජ්‍ය නායකයෝ ගන්න තීන්දුව ඊළඟ රාජ්‍ය නායකට ගෝචර වෙන්නේ නැති වුනහම ඒව නවත්තනවා. එහෙම වෙන්න බෑ. අපි කියනවා මේ රට දැන් ලයිට් රේල් එක අපි සැහැල්ලු දුම්රිය ඒකට බිලියන 5ක් දැනට අපි වීදම් කරලා ඉවරයි. හැබැයි ව්‍යාපෘතිය නැවැත්තුවා. දැන් හෙට ලයිට් රේල් එක නැත්නම් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පටන් ගත්තත් අපේ බිලියන 5 ආපහු ගන්න බෑ. ඒක යට වෙලා ඒක ඉවරයි. ඒ ඒ ඒ සල්ලි ටික නැවත මේ ව්‍යාපෘතියට එක් කරන්න බෑ හෙට පටන් ගත්තත්. එතකොට අපි දකිනවා පක්ෂෙන් පක්ෂේ ජනාධිපතිවරයන් ජනාධිපතිවරයා ඇමතිවරයාගෙන් ඇමතිවරයා ඇමතිවරයාගෙන් ඇමතිවරයා පත් කළාමත් එහෙමයි. එක කාලයක එනවා 13 වසරක අධ්‍යාපනය කියලා එනවා. හරි ඒක හරි කොහොම හරි නෑ. මම කියන්නේ මේ කවුද මොකද්ද කියන එක නෙමෙයි ගරු මන්ත්‍රී එතුමා. අපි කියන්නේ මේ රටේ මේ මේ මිනිසුන්ගේ බදු අය කිරීම වෙනුවට මේ වගේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනකොට කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි අහක නැති රටේ කොයි ආණ්ඩුවද කොයි පුද්ගලයාද
ගරු මන්ත්‍රීතුමා පුතේ කාලය අවසන්.
ඔව් එතකොට මං කියන්නේ එලා එතකොට ඒ බිලියන 5 ගන්න බෑ. ඒකද මම යෝජනා කරනවා මේ සිස්ටම් චේන්ජ් එක කරන්න නම් අර විවස්ථාදායක සභාව වගේ මේ වගේ රටේ මහ පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට එක එක්කෙනා එනකොට කරන්නයි යන්නකොට ඒක නට්ටාවශේෂ වෙන්නයි වෙන්න නැතුව විවස්ථාදායක සභාවගේ කොමිෂමක් පත් කරලා මේ කොමිෂමක් පත් කරලා මේ ස්වාධීන කොමිෂමෙන් සියලු දේශපාලන පක්ෂ වලට යටත් නොවන කොමිෂමක් තුලින් දැන් ඒක මේ විවස්ථාදායක සභාව එහෙම හැදලා තියෙන්නේ. ඒ වගේ පත් කරලා මේ ව්‍යාපෘති කොයි ජනාධිපතියාවත් කොයි අගමැතිවරයාවත් කොයි අමතිවරයාවත් ඒක හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් වුණා නම් මේ රට වෙන. ඒ හින්දා මම කියනවා මේ එක එක්කෙනා නාස්ති කරපු සල්ලි එක එක්කෙනා එක එක ව්‍යාපෘති කරලා නාස්ති කරපු සල්ලි කිසිම ඒක ජනතා බදු මුදල් වලින් හිලව් කරන එක වැරදි කියන එක විශේෂයෙන්ම සඳහන් කරලා කියනවා. ඒ වගේම අපේ රොෂාන් අවසාන වශයෙන් ගරු මූලාසන ප්‍රමන්ත්‍රීතුමනි රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා පැහැදිලි කළා මේ 77 සිට බංකොලොත් වුණා කියලා. ඒක බොරුවක් නේ. 77 අපේ අපි පාඩම් කළේ 77 ඉස්සෙල්ලා කුප්පිලාම්පුවෙන් අපිට විදුලිය ලැබුණා. විදුලියෙන් අපි පාඩම් කරේ. ඊට පස්සේ 77න් පස්සේ අපිට විදුලිය ලැබුණා. මේ රටේ අධ්‍යාපන එදා 7 පාස් කෙනෙකුට ඉහළ නලයකට යන්න තලයකට යන්න පුළුවන් ඒක තමයි අධ්‍යාපන මට්ටම. මේක තමයි අද ඒ ලෙවල් නෙමෙයි අද උපාධිය දක්වා යන්න පුළුවන් මට්ටමක් අධ්‍යාපන ශාස්ත්‍රීයතාවයක් අද තියෙනවා. මේ රටේ ලොකු සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලොකු වෙනසක් කරා. මේ ස්ලෝගන් එක කියලා තමයි ඔయితේ ජනාධිපතිතුරු කීදේ බලයට අද 77න් පස්සේ මේ ජනාධිපති ක්‍රමෙන් ඉඳ විනාශ වුණා. මම මේක අයින් කරනවා කියලා අවුරුදු 30ක් රට පාලනය කළා. එක්කෙනෙක්වත් අයින් කළේ නැත්තේ මේ බොරු ස්ලෝගන් එක ගෙනල්ලා තමයි මේ රට විනාශ මේ බලය ගන්නෙ. අද මේ සමහර කට්ටියක් කියන්නේ හොරුවල්නවා කියලා. හොරුවල්ලන්න දීපුවා එදා යහපාලන වෙලාවේ හොරුවල්ලන්න දීපුවා අද කියනවා ආයි බලයට ඇවිල්ලා හොරුවල්නවා කියලා. මම කියන්නේ මේ වගේ දේවල් නෙමෙයි අපි අධිකරණයේ තීන්දුව කළා මේ රට විනාශ වෙන්නේ රාජපක්ෂ පාලනය තුල කියන එක අධිකරණය විශේෂයෙන්ම ප්‍රකාශ කළා.
සුදි ගරු මන්ත්‍රීතුමා ඊළඟ ගරු ප්‍රේමනාත් සී 12 වත්ත මන්ත්‍රීතුමා උදාරණ විනාඩි 22ක කාලයක්.
සුදි සභාපතිතුමනි විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ අපි බැලුවාම හැමදාම අපිට වෙලා තියෙන්නේ එක එක පාලකයන්ට ඒ පාලකයන්ට තරහ පිරිමහන්න ගිහිල්ලා අපි හැමදාම අමාරු වෙච්ච ස්වරූපයක් අපිට පේන තියෙන්නේ. දැන් අපි අද කතා කරනවා 77 ක්‍රියාවලිය අපි දිගටම අරගෙන ගියා නම් අපිට රට මෙතන වැඩි හොඳ තැනකට ගේන්න පුළුවන්කම තිබ්බා කියලා. හැබැයි එදා ජනතාව තීරණය කරේ පොලිම යම්මාකාරි දුෂ්කර තත්ත්වයක් තුළ ඒ පෝලිං වල ඉන්න බෑ කියන කාරණය තුළ එදා 77 ඒ දුෂ්කර ක්‍රියාවලිය ඒ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය කියන කාරණය සම්බන්ධයෙන් ජනතා උරණ වෙලා එදා පරාජය කරන ඔය ආණ්ඩුව. ඒ ආණ්ඩුව පරාජය කරද්දි 6-5 බලයක් එක්සත් ජාතික පක්ෂයට යනවා. එතනින් පස්සේ සම්පූර්ණ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඒ පාලකයාට දොස් කියන්නත් බෑ. මොකද හේතුව ජනතාවගේ බලය තමයි ලබා දෙන්නේ. ජනතා ඒ ජනතාව බලය ලබා දෙන්නේ තමන්ට කැමති වරයක් තුළ ඒ විවෘත ආර්ථිකයක් ඇති කරන තමයි ජනතාව බලය ලබා දෙන්නේ. නමුත් අද අපි කතා කරනවා ජාතික ප්‍රතිපත්තිය කියන කාරණය ගැන අපි කතා කරනවා. හැබැයි මේ ජාතික ප්‍රතිපත්තිය කුමන ආණ්ඩුවක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය බලය ද ලබා දෙන්නේ ජනතාව. හැබැයි මේ තීරු තීරණ ගනිද්දී ජනතාව ලබා දීපු තීන්දුවට වැඩි හරියක් ජනතාව ලබා දුන්නේ තරහවත් එක්ක. එවකට හිටව පාලකයාට තියෙන තරහවත් එක තමයි ජනතාව තීරු తీරන ගත්තේ. එතකොට සමහර දුෂ්කර ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්ති වශයෙන් අපි දකින්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යනකොට සමහර අවස්ථාවල ආණ්ඩු අප්‍රසාදයට පත් වෙනවා. දේශපාලන තීරු తీරන ගන්න නැති අවස්ථාවල සමහරලාට පාලකයා අසරණ වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි මම හිතන්නේ 1977 ශ්‍රීමා පණ්ඩාරනායක මැතිණිය ලැබූ පරාජය. ඒකම කරු සභාපතිතුමනි මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියන්න කැමති කාරණයක්. එදා 1975 එන්නේ පෙරර කොළින්නාර සිල්වාගේ මහා පතාක යෝධයෝ ශ්‍රීමා පණ්ඩාරනායක මැතිණියගේ ඒ ආණ්ඩුව ඉවත් වෙලා පෞගේ කාලේ පුරාවට ඒ කාලේ පුරාවටම ඒ ආණ්ඩුව පතුරු ගහනවා. හැබැයි අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? ඒ අය විශ්වාස කරනවා තමන්ගේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ තමන්ගේ ඊළඟ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම 1975 වෙන් වෙලා සිරිමා ආණ්ඩුව පතුරු ගැහිමම ඊළඟ පාර්ලිමේන්තුවට මම්පෙත් ඉවර වෙනවා කියලා එයා විශ්වාස කරනවා. හැබැයි එයාට ඒ අවස්ථාවක් ලැබුණේ නැහැ. මම විශ්වාස කරනවා අද දේශපාලනය අපි විටදී ඒ අදාළ අතීතයෙන් ඉතිහාසයෙන් අපි තීන්දුව తీරන ගනිද්දී අපි කල්පනාකාරීව හැසිරෙන්න ඕන. අද සමහර අවස්ථාවල අපේ ආණ්ඩුව තුල පවා මේ දුෂ්කර අවස්ථාවේදී සමහර අවස්ථාවල අපි ආණ්ඩුව ප්‍රබලව තිබ්බ මුල් අවස්ථාවේ මුල් මාසය තුල පවා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මම ආණ්ඩුව විවේචනය කරපු අවස්ථා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවවලදී අපි දන්නවා අපි කවුරුත් දන්නවා එක රටක නීතියක් කියන සංකල්ප සඳහා විශාල ජනවර්මක් අපිට ලැබුණා. එක රටක නීතියක් කියන්නේ ගරු සභාපතිතුමනි එක පැත්තකින් දිරිඳුයාගේ යාචකයා සිට අමාත්‍යවරයා දක්වා නීතියකට ක්‍රියාත්මක විය යුතුයි. එක පැත්තකින් අද අපි දකිනවා හිටපු අමාත්‍යවරයා කේලිය ඇමතුමා අද බන්ධනාගාරගත වෙලා තිනවා. මම මේ අවස්ථාවේ කරගන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් හරි හෝ වැරදි කියන කාරණා කියන්නේ. ඒක තමයි නීතියේ කාටත් එකට බලපානවා කියන කාරණේ. අනිත් පැත්තේ නීතිය කාටත් එක නීතියක් එක රටක් එක නීතියක් කියන කාරණේ කියන්නේ සභාපතිතුමා අපේ රටේ තියෙන පුද්ගල නීති සියල්ල අවසන් කරලා එක නීති පද්ධතියට අපි සියලුම දෙනාම මිනිස්සු හැටියට අපි ඔක්කොම ගොඩු කළ යුතුයි කියන කාරණේ. ඉතින් මේ සඳහා විශාල ජනවර්මක් අපිට ලැබුණා පෞගිය ආණ්ඩුවට. අපි නියෝජනය කරපු අපි තරම් කරපු ආණ්ඩුවට. හැබැයි අවස්ථාවකට අපිට ඉස්ස කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ නායකත්වය අපිට ලබා දුන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාවේ මම හිතනවා අය අපි හඬ නගපු අවස්ථාවේ අපිත් එක්ක හිටපු අපේ නායකයෝ අද සමහරලාට අද විපක්ෂයට ගිහිලා සමහරට අපේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා පවා මේ පාලනය මේ ආණ්ඩුව විශ්ේෂණය කරන ඒ අය ආණ්ඩුව ඇතුළේ ඉඳලා පවා ඒ අවශ්‍ය සහයෝගය අපිට ලබා දුන්නා කර සභාපතිතුමා සමහරට ඒ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව අදටත් තියෙනවා. නමුත් හුදු තමන්ගේ ඉදිරි පාර්ලිමේන්තු කාලය වකපානු උදෙසා හුදු පවතින ආණ්ඩුව විශ්ේෂණය කිරීම කියන පහසු ක්‍රමවේදයේ තෝරා ගැනීම තුළ තමන්ගේ දේශපාලන අනාගතයේ තීරු තීරණ වෙනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක මිත්‍යාවක් හැටියටයි මම සලකන්නේ කරු සභාපතිතුමනි. කරු සභාපතිතුමනි, අද පැහැදිලිවම කරුණු කාරණා ගණනාවක් එක්ක මම මේ කතාව කතා කරන්න කැමතියි. අපි කවුරුත් දන්නවා අද මේ ආණ්ඩුවට අපි සහයෝගය ලබා දෙන්නේ මේ ආණ්ඩුව පාලනය කරන පුද්ගලයන් ඉදිරියට ගෙනියන්නවක්වත්, මේ ආණ්ඩුව තුළ මේ නිර්මාණ වෙලා ඉන්න කැබිනට් මණ්ඩලය ඉදිරියට ගෙනියන්නවක්වත්, පාට පක්ෂවල ඉස්සරහට යන්නවත් නෙමෙයි. අපි කවුරුත් දන්නවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අපිට ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලන නොවන ප්‍රසිද්ධියටපත් නොවන තීන්දුව తీරන. කැපැත්තකින් ගත්තාම විදුලි බිල 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම උපයන විට pay tax එක නොයෙකුත් ශේෂ්ත්‍ර වලට ගෙවන්න වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම tax identification number වගේ ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීම අපිට රකින්න වෙලා තියෙනවා. කරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා මේ රටේ කොතරම් ප්‍රමාණයක් සුඛෝපභෝගී වාහන තිබෙනවා. ඇත්තටම ওই සුඛෝපභෝගී වාහන පාවිච්චි කරන අය අදාළ බදු මුදල් ගෙවනවා. විශාල කොතරම් වෘත්තික ප්‍රමාණයක් ඉන්නවද? ඇත්තටම මේ අය අදාළ බදු මුදල් ගෙවනවා. ඉතින් මෙවැනි කාරණා හැම මොන කුමන පාලකයා රටට පාලනය ආවත් මොන පාලනය ආවත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. එහි මූලාරම්භයක් තමයි ටැක්ස් ඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් සෑමටම ලබා දීම. ඒ කියන කාරණේ තුල සෑම තරුණෙක්ම බදු ගෙවන්න අවශ්‍ය හිමිකමට නතු වෙන්නේ නැහැ. ඒක වැරදි ආකල්ප සමාජයට දිය යුතු නැහැ. ලක්ෂ 12කට වැඩි සියලුම වීදම් හැරුණට පස්සේ ලක්ෂ 12කට වැඩි මුදලක් උපයනව නම් විතරක් ඔහු බදු ගොනුවක් විවෘත කළ තියෙනවද කියන කාර්ය සම්බන්ධයෙන් තමයි සලකා බැලීම කරන්නේ. මේවා ජනප්‍රිය තීන්දුව తీරන නෙමෙයි කරු සභාපතිතුමා. අපි අද පෙනී ඉන්නේ මේ ජනප්‍රිය තීන්දුව తీරන වලට නෙමෙයි. හැබැයි ඒකම ඒ ජනප්‍රිය තීන්දුව తీරන නොවන ඒවට අපි පෙනී ඉන්නේ මොකක් නිසා නෙමෙයි. අපි කවුරුත් දන්නවා මේ ආර්ථිකයේ කඩාවැටීමේ ජනාධිපතිතුමත් කිව්වා වගේ උල්කාපාතයක් පෘථුවියට ළඟා වෙන ආකාරය ඉතාමත් වේගෙන්. ඒ වේගයෙන් කඩාවැටෙනට එහාට ගිහිල්ලා පෘථුවිය වැදුනට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ, විනාශයක් විතරයි තියෙන්නේ. අපි අද වෙනකොට සතුටු වෙන්න ඕනේ ගරු සභාපතිතුමනි, පෞගිය කාලේ අපිට තිබ්බ ගැටලුත් එක්ක අද අපි මුහුණ දීලා තියෙන තත්වය, අපි අද අත් කරගෙන තියෙන යම් ආකාරයේ දියුණුවක් කියන්නේ ප්‍රපාතයට ගැටිනකොට ශීඝ්‍ර ප්‍රපාතයට වැටීම අදකොට නැවතිලා තියෙනවා. අද මේ ප්‍රපාතයේ නැවතීම තුළ ඉදිරි ගමනක් සඳහා අපිට අවශ්‍ය නායකත්වයක් දෙන්න පුළුවන් තත්ත්වයක් අපිට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තිනවා. ඔබ හිතන්න මේ රටේ මිනිස්සුන්ට ඩීසල් ටික, පෙට්‍රල් ටික, විදුලිය අඛණ්ඩව නොලැබීම කියන කාරණා, ඖෂධ මේ කාරණා සියල්ල නොලැබීම කියන කාරණා මත ඇති වෙන තිබ්බ තත්ත්වය අද මග හැරලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ කියන තත්ත්වය තුල කරු සභාපතිතුම මම කිසි වෙලාවක කියන්න උත්සාහ කරන්නේ විශාල ධනවතාගේ සිට ලොතරැයි කූඩුවේ ටිකට් ගන්න පුද්ගලයා දක්වා ඒ අයට පුද්ගලිකව විඳින්න වෙලා තියෙන දුක් ගැහැට කියන කාරණා සම්බන්ධයෙන් මම අමුතුවෙන් කියන්න අවස්ථාවක් නැහැ. විශාල ගැටලුවක් තියෙනවා. ඒ අය හැම කෙනාටම තමන්ගේ සාක්කුවට, තමන්ගේ පඩිපතට වෙලා තියෙන හානිය, තමන්ට තියෙන වියදම් කරන්න තියෙන ප්‍රමාණය ගැන විශාල ගැටලුවක් තියෙනවා. හැබැයි ගැටලුවක් තිබ්බට කරු සභාපතිතුමනි, ඔබතුමා උනත් දන්නවා මේ දුවන කෝච්චියේ බෙල්ල තිබ්බ නායකයා එතුමා මේ කරන ක්‍රියාවලිය කොතරම් දුෂ්කර වුණත් අපිට ඒක යම් ආකාරයේ පැසසුමක්, යම් අන්ධකාරය තුළ රිදී එළියක් තියෙන බව අපිට අද පිළිගන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි හැමදෑම විවේචනය කරපු, එතුමාව විවේචනය කරපු, හැමදෑම එතුමා සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශනයක් තිබ්බ අපි වගේ අය. ගරු සභාපතිතුමනි, මම දෙවතාවක් එතුමාව උසාවියේදී එතුමාගේ ගත්ත තීන්දුවන සමහර දෙවතාවක් උසාවිය පරාජය කරලා තියෙනවා. නමුත් අද මේ අවස්ථාවේ මේ රට බාරගන්න කෙනෙක් නැති වෙලා තියෙන අවස්ථාව. ඔබතුමා පරීක්ෂා කරලා බැලුවොත් ගරු සභාපතිතුමා, එවකට මැයි නමේ සිද්ධියෙන් පස්සේ අග්‍රාමාත්‍ය ධූරයේ හිස් වුණාට පස්සේ මම ගරු ජනාධිපතිතුමාට, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලිපියක් ලියලා මම කියන්නේ, ඔබතුමා පත් කරන ඕනෑම අගමැතිවරයෙකුට මම ඒ වෙලාවේ සදාන් කරන නම් කීපයක් තිබෙනවා. ඔබතුමාගේ නායකයා සලිත් ප්‍රේමදාස මහත්තයා, අනුරු කුමාර දිශානායක මහත්තයා, ඔයා යනාදී වශයෙන් පාටලි චම්පික රණවක මැතිතුමා, යනාදී වශයෙන් ඕනෑම නායකයෙක්ට බාර දෙනවා නම් අගමැතිකම අපි ඒ වෙලාවේ කොන්දේසි විරහිතව අපි සහයෝගය ලබා දෙනවා කියන කාරණේ අපි කියලා තිනවා. ඒකට හේතුව තමයි ගරු සභාපතිතුමනි, මේ අවස්ථාව, ඒ රටේ එවැනි තිබ්බ අවස්ථාව පෙර නොවිවිරුත තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ රට ගොඩගන්න යම් කෙනෙකු යම් දායකත්වයක් දිය යුතු නම් ඒ සඳහා අපේ අනාගත දේශපාලනේ, අපි දේශපාලනය කරන අනාගත පක්ෂය, අපේ දේශපාලන ව්‍යාපාරය ගැන තීන්දුව తీරන ගන්න පුළුවන් අංකමක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි අපි අද වෙනකොට මේ දුෂ්කර තීන්දුව තුල අපි වැඩ කරන්නේ. ගරු සභාපතිතුමා, ඔබතුමාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි නියෝජනය කරන, මගේ නියෝජනය කරන කැලණි මිටියාවත, කඩුවල ප්‍රදේශයේ කැලණිගම් මිටියාවත තුල ප්‍රදේශය තුල අදටත් සමහර අවස්ථාවල පාරම්පරික එක්සත් ජාතික පක්ෂ පවුලකින් පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවුලක ආවහ විවාහයක් කරන්නේ. ඒ මොකද හේතුව? එයාට යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ වුණත් ගරු සභාපතිතුමා, අපි ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ ගමන යන්නේ? ඇයි එතුමාට නායකත්වය දෙන්නේ? ඇයි එතුමාගේ මේ, ඇයි එතුමා මේ ගන්න අමාරු අදේශපාලික තීන්දුවලට අපි මේ රැකවරණය ලබා දෙන්නේ? මොකවත් නිසා නෙමෙයි. මේ රට ජාතික ප්‍රතිපත්ති හමුවේ නිවැරදිතරකට ගෙනියන්න එතුමා යම් උත්සාහයක් දරන. අද තමුන්නාසිලගේ සමහර පක්ෂයේ සමහර නායකයෝ එදා දිනේදී සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රකට කරා එතුමාගේ දේශපාලන ලඳ බලද භාවය, ඒ රාජාසන කතාවෙන් නැකිලා යන අවස්ථාව. එතුමාට තිබ්බා තමන්ගේ පක්ෂය තුල මත දෙකක් තිබෙනවා නම් අඩුපතරමේ මත දෙක ජනතාවට පෙන්නු නොකර ඉන්න අඩුපතරමේ එතුමාට මේ කතාවේ කවු වෙලා අහන්න තිබ්බා. හැබැයි එතුමාගේ ලඳ බලද දේශපාලන ක්‍රමවේදය පෙන්නු කරමින් එතුමා මේ සභා ගර්භයෙන් ඉවත් වුණාම ජනාධිපතිතුමා කරන මේ කරන වැඩපිළිවෙල අනුමත කරන ඔබතුමාලාගේ පක්ෂයේ ප්‍රධාන නායකයෙකු වන්නනාවක් මේ සභා ගර්භය තුල රැඳී හිටියා. ඒ මොකවත් නිසා නෙවෙයි, ඒ නායකයෝ ඊළඟ දේශපාලනය තුල, ඊළඟ තත්ත්වය තුල, දේශපාලනය තුල මොන පක්ෂෙන් ඡන්දිලා නෙවෙයි. එතුමාලා දන්නවා මේ රටේ තියෙන තත්ත්වය. අද සමහර දේශපාලකයෝ දිගින් දිගටම උත්සාහ කරන්නේ වෛරය, ක්‍රෝධය, තරහව මේ සමාජගත කරලා පුළුවන් විදිහට බලය ලබා ගන්න. ගරු සභාපතිතුමනි, මම අහන්නේ අපිට මීට වැඩිය වඩා හොඳ, වඩා පුළුල් මේ සමාජගත කරන්න පුළුවන් මිනිස්සුන්ට අමාරුවක් දෙන්නේ නැති ක්‍රියාවලියක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක්, කවුරු හරි නායකයෙක් අපිට පෙන්වන්න කරන්න. එයා ඉදිරිපත් වෙන්න. ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දෙන්න, ඒ දායකත්වය ලබා දෙන්න. හැබැයි එහෙම කිසිම සාධනීය උත්තරයක් ලබා දෙන්නේ නැතුව හුදෙක් ප්‍රලාප ප්‍රකාශ කරමින්ම, හුදෙක් වහසිපස් දොඩමින්ම, හුදෙක් විවේචන පමණක් එල්ල කරමින්ම මේ කරන ක්‍රියාවලිය අපිට අනුමත කරන්න බෑ ගරු සභාපතිතුමා. යම් වගකීමක් ගන්නෙ නැහැ, යම් කැපකිරීමක් කරන්නේ නැහැ. තීන්දුවක් ගන්න ගියම, තීරණයක් ගන්න ගියම දෙපාරක් හිතනවා, තුන් පාරක් හිතනවා. කල් මරමින් ඉන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි අද රටේ තිබ්බේ. අද යම් තාක් දුරට රට කතරකට ගෙනල්ලා තියෙනවා. මේකේ අපි කියන්නේ මේක මේ සියලුම තත්ත්වයන් සමනය කරපු බොහොම සුබදායි තත්ත්වයන් නිර්මාණය කරලා තියෙනවා කියලා. හැබැයි අද අර තිත්ත බෙහෙත් දීලා, අමාරු බෙහෙත් දීලා, කැපකිරීම් කරලා අද අපි යම් තැනකට ඇවිල්ලා තියෙන එක අපි කවුරු පිළිගන්න ඕන? හැබැයි එතනින් එහාට ගිහිල්ලා අද අපි දකිනවා කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම මං ඉතාමත් සතුටු වෙනවා. කොළඹ නාගරිකය තුළ පැල්පත් වාසීන් ඒ අදාළ ගෙවල් වලට මුදල් වාර්ෂිකව ගේපු 50,000කට අධික පුද්ගලයන්ට අද තමන්ගේ ගෙවල් සින්නක්කරන ලැබෙන තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අවිස්සාවෙල්ල ප්‍රදේශයේ අහිංසක දමිළ ජනතාවට වතුකරේ, අවිස්සාවෙල්ල ප්‍රදේශයේ වතු 17ක් තියෙනවා. ඒ එකම සමස්ත වතුකරේ වෙනුවෙන් පෙනී සමස්ත වතුකරේ අවුරුදු 200ක් මේ රටට කඹරපු ලේ දහඩිය මහන්සියෙන් තමන්ගේ ජීවිත පුද කරපු ඒ අහිංසක ද්‍රවිඩ ජනතාවට අද තමන්ට නිදහසේ මිය ගිහිලා මේ මහ පොළොවේ මීදම් වෙන්න පුළුවන්. අද බින්කඩක් ලබා දෙන්න පුළුවන් තත්ත්වය අද අපි නිර්මාණය කරලා තිනවා. අපි සභාපතිතුමා මේව සම්බන්ධ ඉතාමත් සතුරු වෙනවා. අපි ඒවා සතුරු වෙනවා. අපි දුෂ්කර තීන්දුව తీරන වලට බෙල්ල තියලා ඒව රැකලා අද ස්ථාවර රටක් නිර්මාණය කරන්න පුළුවන් අවශ්‍ය නායකත්වය ලබා දීලා තියෙනවා. අද බිලියන 4ක් සංචිතයක් අද අපිට බිහි කරලා තිනවා, ඇති කරලා තිනවා. ඉතින් මං හිතනවා මේ ක්‍රියාවලිය අපිට සතුරු වෙන්න පුළුවන්. මේක අපිට කුහක විදිහට හිතන්නත් පුළුවන්. කෝකිතර බලන්නත් පුළුවන්. හැබැයි මම ආරාධනා කරනවා අපි සියලුම දෙනා මේ ලාවේ කව් වෙන්න ඕනේ. අපේ ගරු සභාපතිතුමනි අපිට හැමදේම වෙලා තින්නේ පාලන කාලය අවුරුදු 6ක් නම් අවසන් අවුරුද්දේ අපි දේශපාලනය කරන්න උත්සාහ කරනවා. පාලන කාලය අවුරුදු 5ක් නම් අවසන් අවුරුද්ද අපි හැමදේම ඊළඟ මැතිවරණයට තරම් කරන්න උත්සාහ කරනවා. මං හිතන්නේ අපි කලියුත් ඊළඟ මැතිවරණයට මුහුණ දෙනට වඩා මේ අවසන් අවුරුද්ද තුල මේ ඉදිරි කාලය තුල අපි ඔක්කොම එකහුවලා වැඩ කරන එක. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ලබා දෙන එක. ඉතින් මං හිතනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට මිට වඩා විශාල වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේ රට නිවැරදිතරකට ගෙනියන්න. ඒ නිසා තමයි ජනාධිපතිතුමා සමග ජන බලවේග ඉස්තිරු දෙනාට ආරාධනා කරන්න එකහුවලා වැඩ කරන්නේ. හැබැයි ඒකම මං හිතන්නේ ජනාධිපතිතුමාට අමතක වුණා. අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ වාමාංශික ජනතාවටත් ඒ නායකයන්ටත් ඒ ආරාධනාව කරන්න ඕනේ. මොකද හේතුව 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කිසි කලක මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරන්න හම්බෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ එවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහයෝගය තිබුණ නැත්තම් මං හිතනවා මේක එතුමාලට අපි කළ යුතු ආරාධනයක්. ඒකම ජනතා විමුක්ති පෙරමුණ ගැන නිරන්තරයෙන් එතුමා ප්‍රකාශ කරනවා, එතුමා ආරාධනා කරනවා. කරු සභාපතිතුමනි, ඔබේ පක්ෂය බොහොම වේදනාවෙන් අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඉන්දිය සංචාරය ගැන බොහොම වේදනාවෙන් ඔබේ පක්ෂ සමාජිකව කතා කර ස්වරූපයක් පේන්න තිබ්බා. මම කියන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටත් සජපේටත් කලබල වෙන්න එපා. මේ ඔය සිද්ධ කරන්නේ මොකක් නිසා නෙමෙයි, ගරු සභාපතිතුමා සාමාන්‍යයෙන් පන්තියක ගත්තාම ඉස්සර අපේ ගුරුවරු අපි දකිනවා පන්තියේ ඉන්න දඟම කරදරම ළමයට තමයි පන්තියේ නායකකම දෙන්නේ. මොකද ඒතර පන්තිය අසුරව ගන්න පුළුවන්. මම හිතන්නේ මේ අනුර කුමාර දිසානායක මහත්තයත් ඉන්දියාවෙන් ගෙන්නගෙන තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයට වැඩිය ටිකක් ප්‍රබල චරිතයක් නිසා නෙමෙයි, මේ එහෙම කලබල වෙන්න ඕන දෙයක් නෙමෙයි. අනුර කුමාර දිසානායක මහත්තයා වරගත්තට පස්සේ ඔය ඉන්දියානු ආයතන වල තියෙන කරදර ටික අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් හික්මුවලා පැත්තකට දාලා නායක ඒ පන්තියේ ලීඩර්ෂිප් එක දීලා පොඩ පැත්තකට තියන්න තමයි ඒ උත්සාහ කරන්නේ. ඒ නිසා සජපේ බොහොම කලබල වෙලා තිනවා. ඒ නිසා ආණ්ඩුවක් හිටිට අපි කලබල වෙන්නේ නැහැ. මම සජපෙන් ඉල්ලා සිටිනවා ප්‍රධාන විපක්ෂයේ හැටියට ඔබතුමාලා කලබල වෙන්නත් එපා. මේ පන්ති ඉන්න දඟම කරදරකාරම අඩුම කුලකයට යම් ආකාරයේ පිළිගැනීමක් දීලා තමන් ඒ ඉන්දියානු ආයතන ටිකට කරදර නැතුව මේ වැඩේ කරයන්ඩ හැකියාව නිර්මාණය කරන්න තමයි ඉන්දියාව මං හිතනවා ඒ තීන්දුවක් අරන් තියෙන්නේ කියලා. ඒකම ගරු සභාපතිතුමනි, අපේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා විශේෂයෙන්ම ගොමේ ජාතික ප්‍රශ්නයක් ගැන හැමදාම ජාතිවාදී ප්‍රශ්නයක් ගැන ඉතින් කරුණා කළා මේ උතුරේ ඉන්න ජනතා ඒ නායකයන් ඉල්ලීමක් කරනවා. මේ එකම කාරණය හැමදාම මඩේ දාලා හොද එකම විදියට පළ කරන්න එපා. මට මතකයි මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ගරු සභාපතිතුමා නුවර ප්‍රදේශයේ තුම්මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇති වුණා. ඒ ගින්න ඇති වෙච්ච වෙලාවේ ඒ හිටපු පවුල බේරගත්ත පල්ලෑටපු සිංහල මිනිස්සු දමිළ සහෝදරරුන්ගේ පවුලක් හිටියේ. ඒ උඩ ඉඳලා ගින්නේ වෙලාවේ පයින් දරුවව පල්ලෑටපු සිංහල මිනිස්සු තමයි රෙදි දාලා රකගත්තේ. ඒ වෙලාවේ ඔය කියන ජාතික ප්‍රශ්න තිබ්බනම් ඔයගේ උදාහරණයට ගණනාවක් කියන්න පුළුවන්. අපි කොළඹ ප්‍රදේශයේ අපි DSN විද්‍යාලේ ගනවන අපිත් එක්ක හිටපු වැඩිපුර අපි හිටියේ දමිළ සහෝදරරු. විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක දමිළ සහෝදරරු යම් යම් හුදකලා සිද්ධි වෙන්නේ නැති. හැබැයි එහෙම ජාතික ප්‍රශ්නයක් අපි ඉදිරියට පහුගිය කාලයට ගියොත් එහෙම කරු සභාපතිතුමා අපිට එලාර දුටු ගමුණු යුද්ධයේ කාලටත් යන්න වෙනවා. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා තවදුරටත් මේ ජාතික ප්‍රශ්න වර්ගවාදී ප්‍රශ්න ගැන කතා කරන්න එපා. අපි ඔක්කොම එකහුවෙලා මේ රට නිවැරදි තැනකට ගේන්න, මේ රට නිවැරදි දිශාවට ගමන් කරන්න අපි එකහුවෙලා වැඩ කරන්න ඕනේ. මේ කිසිම වෙලාවක මං හිතන්නේ අපි දන්නවා මේ වැල්ලවත් දෙනවා මයුර කෝවිල කවදාකවත් වේල් කරත් අදිනකොට ප්‍රශ්න වෙලා නැහැ. අපි අතීතේ යන කිව්වොත් අතීතයේ ප්‍රශ්නත් එක්ක අපිට හැමදාම ඒ අතීතයේ ප්‍රශ්න හිතේ තියාගෙන අපිට විශාල වශයෙන් ඒ තුවාල අලුත් කර ඉන්න පුළුවන්. හැබැයි මං ආරාධනා කරන්නේ අපි ඒ තුවාල අලුත් කරනවද, එහෙම නැත්නම් ඒ තුවාල සුව වෙන්න බෙහෙත් දීලා ඒ තුවාල අමතක කරලා අපි ඉස්සරහට යනවාද කියන කාරණේ අපි හමු වෙතිනවා. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා දිගින් දිගටම මේ ජාතිවාදී ප්‍රශ්නේ ඇදලා ගන්න එපා. කර සභාපතිතුමනි, අපිට පුළුවන් නම් කිසියම් අවස්ථාවක
ගර්මත්වතා විනාඩි දෙක කාලෙක
කිසියම් අවස්ථාවකට පුළුවන්කමක් තියෙනවා නම් අපිට අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වුණා නම් කර සභාපතිතුමා, ඔබ අපේ තරුණ සංසද සභාපතිවරයා හැටියට මම ලේකම්වරයාට මම යෝජනා කරනවා අපිට පුළුවන්කම ලැබුණොත් මේ රට පුරා අපි නියෝජනා කරලා තිබ්බ හයිවේ ටික හදන්න. ඔය කියන ජාතික ප්‍රශ්නේ අවසන් වෙනවා. ඔය කියන ජාතික ප්‍රශ්නයක් නැහැ. අපි එහෙ යනවා. එහෙ ජනතාව මෙහෙ එනවා. අපි ඔක්කොම මෙකව වෙන්න පුළුවන් නම් ඔය ජාතික ප්‍රශ්නේ අවසන් කරන්න බෑ. ඒකම මම අතිගරු ජනාධිපතිතුමාට තමයි ආයෝජනාවක් කරනවා. 69 ලක්ෂක ජනවරම තුල ඉතුරු වෙච්ච කාලය තමයි ඔබතුමාට මේ රට ජනාධිපති හැටියට පාලනය කරන්න ලැබුණේ. ඒ සඳහා අවශ්‍ය ජනතා වරම ලබා දුන්නේ 2020 මහමැතිවරණය තුල අපිට ලැබිච්ච ජනතාවගේ ලැබිච්ච ඡන්දේ ජනවරම පාවිච්චි කළ තමයි ඔබතුමාව මේ රටේ ජනාධිපතිවරයෙක් බවටපත් කරේ. 69 ලක්ෂ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ රටේ එක රටක් නීතියක් කියන සංකල්ප ඇති කරන්න කියලා. අපි දන්නවා දියුණු කිසිම රටක පුද්ගල නීති වෙන්වෙන්ව බෙදිලා නැහැ. ආගමට අනුව වෙන්වෙන්ව බෙදිලා නැහැ. ඔක්කොම මිනිස්සු. ඒ මිනිහා මුස්ලිම් මිනිහෙක්ද, ඒ මිනිහා බෞද්ධ මිනිහෙක්ද, ඒ මිනිහා දමිළ මිනිහෙක්ද කියලා එකක් නැහැ. දබිල මිනිහට තේසවලාම නීතිය, සිංහල මිනිහට උඩරට නීතිය, මුස්ලිම් මිනිහට මුස්ලිම් නීතිය කියලා හැම බෙදිච්ච වෙන් වෙච්ච නීති නැහැ. 2020 ජනතාව ඡන්ද දුන්නේ ඔය කියන බෙදීම් අවසන් කරන්න. ඔය කියන බෙදීම් අවසන් කරලා එක රටක් එක නීතියක් මේ රටේ ස්ථාපිත කරන්න. ඒ නිසා මම ගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා, ඔබතුමාට පුළුවන් කැසට් එකක් පළ කරලා නීති තුනයි වෙනස් කරන්න තියෙන්නේ. මුස්ලිම් නීතිය, දේශවලාම නීතිය, උඩරට නීතිය, මේ නීති තුන විතරක් වෙනස් කරලා මෙරටේ සියලුම පුද්ගලයෝ එක සාමාන්‍ය නීතිකට ගේන්න. එතකොට මේ බෙදීම් බෙන්වීම් අවසන් වෙනවා ගරු සභාපතිතුමා. මේ ඕනම දිනු නීති රටක බලන්න නීති පද්ධතියක ඔය කියන ආකාරයේ පුද්ගල නීති තුල පුද්ගලයන්ව බෙදලා වෙන් කරලා නැහැ. අපි කතා කරනවා පුද්ගලයන් බෙදන්න එපා, වෙන් කරන්න එපා, අපි ඔක්කොම එකහුව වෙන්න ඕනේ කියලා. හැබැයි ඒකට අවශ්‍ය ජනවර්ම ලබා දුන්නට පස්සේ අපිට ඒ ජනවර්ම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ නිසා මම මේ අවස්ථාවේ අවසාන වශයෙන් ජනාධිපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආණ්ඩුව කරන ක්‍රියාවලියට සුභාශිංසනය කරන ගමන් එක රටක් එක නීතියක් කියන සංකල්පය ඇති කරන්න මේ අවස්ථාව තාම පරක්කු වෙඩි නැහැ කියන කාර්යය මතක් කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
ගරු ජානක වක්කුමර ඇමතුමා,
ගරු මුසුනේ ගරු සභාපතිතුමනි, විනාඩියයි ඉල්ලන්නේ. ඔබතුමා ජීවත් වෙන මමත් දන්න ඇඹිලිපිටිය මිග්දෙනිය මාර්ගයේ හුලන්දාව පාලම හදිස්සියේ කඩාගෙන යනවා. අපි ගියේ වෙනකොට බයිසිකලයක් යන්න පුළුවන් විදියට මාර්ග සංවර්ධන අධිකාරියට කියලා එතන හැදුවා. සති 3ක් යනකොට එතන අපි යකඩ පාලමක් తాවකාලික එකක් හයි කරලා දෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවට වාහනයකින් යන්න පුළුවන් අලුතෙන් පාලමක් ඉදි කරනකන්. ඔබතුමා ඒ ගැන ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒක නිසා අවමේ සති 3කදී අපි ඒක හදන්න කටයුතු කරනවා.
විශ්වදීගරු එමෙතුමා, ගරු සී විග්නේශරන් මන්ත්‍රීතුමා, ඔතන විනාඩි 8ක කාලයක් තියෙනවා.
විනාඩි කීයක්ද?
විනාඩි 8ක් තියෙනවා ඔබතුමා.
Thank you. I thank the chair for giving me this opportunity to participate in this debate on the president's address on made on 7th February 2024. The president's speech the other day listed
Order please. මූලාසනාරුඩ ගරු මන්ත්‍රීවරයෙකු නම වේදෙන.
මූලාසනාරුඩ ගරු මන්තුමනි, මූලාසනය සඳහා ගරු මොහොමඩ් සාමිල් මන්තුමා සුදුසු කියලා මම යෝජනා කරනවා.
ගරු මූලාසනාරුඩ මන්තුමනි, ඒ යෝජනාව විස්තර කරනවා.
The president's speech the other day listed how he and his government have succeeded in pulling this country out of a dangerous economic situation and went on to state what the government intends doing in the future. The speech was more or less directed to the voters of this country, presumably keeping the coming presidential election in view. Of course, such speeches sometimes do camouflage the real intention of the government and its president, who may want to stage another referendum to extend the life of the present parliament by bypassing the holding of the presidential election, parliamentary election, provincial council's election and local government elections. There is so much speculation that the uncertainty of the present times could lead to a hung parliament if parliamentary elections are held. And this might prompt the powers that be to avoid such elections and go for a referendum like how the former President J.R. Jayawardena did. The economic situation might come in handy while searching for the reasons that could promote the holding of a referendum. There are a few matters I wish to bring to the notice of the honourable members of this assembly, which fall out from the President's speech, which need your earnest attention. Firstly, His Excellency has called upon the people to unite in the pursuit of our nation-building dream. Which nation does he refer to? Maybe the Sinhala nation only. What about the Tamil nation who have occupied the north and east of this island for over 3,000 years and still remain the majority in those areas? Shaking hands is possible if both parties are firmly on terra firma as equals. A person standing at the bottom of the well cannot shake hands with those who are standing outside the well. He or she must be brought up from the bottom of the well to shake hands with those standing on terra firma. Thus, there is an urgent need on the part of the President to revitalize the forgotten people of the North and East. After the war, there is a tendency on the part of the powers that be to treat the North and East as occupied subservient territories. That is why two-thirds of the military are stationed in the North and East even 15 years after the war. That is why the livelihoods of the local people both on land and sea are being usurped by the armed forces steadily, leaving the offsprings of the northeastern soil in penury. That is why Buddhist places of worship are coming up in areas where no Buddhists live now. That is why Hindu places of worship are being destroyed with the help of the armed forces, and Buddhist places of worship are being built on those sites despite court orders prohibiting such actions. His Excellency has avoided speaking about the North and East and its political problems, which remain unresolved. There's a tendency among Sinhala leaders to believe that the problems of the Tamil-speaking people were over with the end of the war. After treating the war as an insurrection by Tamil youth, by continuing to pay all government servants in the North and East during that time their monthly salaries and other dues, it is wrong for the government to presume that the conflict was a total war between the Sinhalese and the Tamils. The political problems of the Tamils remain same from before the start of the war and even after the end of the war. If the government intends washing off its hands with regard to the Tamils of the North and East, it must say so. We Tamils could work out some other device to help our suffering people. After all, the geopolitics of the times have placed before us many options. Already the government at that time refused to open up a chief minister's fund in the northern province when I was chief minister there, while certain other provinces were allowed. If the ethnocratic center feels the government of the country is of the Sinhalese, by the Sinhalese and for the Sinhalese, it must declare it to be so. Paying lip service to democratic ideals and peace will not do. The President has failed in not identifying the sufferings of the peoples of the North and East and mentioning reliefs to those suffering masses. Our sufferings are peculiar to our areas. We do not have rivers in our terrain, only tanks and wells. Saving drinking water is a priority that needs to be attended to. During heavy rains, the proper drainage of rainwater should have received earnest attention of the government. Our farmers have suffered because of the heavy rains and the lack of proper drainage facilities. Our roads need immediate attention after the heavy rains. Farmers whose crops got destroyed due to the heavy rains are in dire straits. Immediate action by the government is solicited in regard to this. Secondly, the President's speech lacks empathy towards our people and their suffering. It is more or less a technological outpouring with statistics interspersed. After all, the people suffer today consequent to the wrong policies followed and wrong decisions made by politicians in the past. They suffer today due to the huge loans taken for the personal glorification of politicians. They suffer today due to the prosecution of the war on borrowed money. They suffer today due to the corruption and mismanagement of our finances. Is the president only interested in covering up the wrongdoers and the wrongdoings? Thirdly, I like to place before the honourable members a matter that needs urgent attention by the president and others. His Excellency at page 7 of the English version of his policy statement states thus, we are launching a program to double and triple productivity in agriculture, in agricultural land in the dry zone over the next 3 to 4 seasons. Policy decisions have been made, and it goes on, etc., etc. I like to point out that there is an intrinsic link between agriculture, in particular in Sri Lanka's dry zone rice cultivation, and health epidemics. Epidemics are unexpected increase in the number of disease cases in a specific geographical area. Here the area is the dry zone of Sri Lanka. The root cause of the epidemics has been found to be the toxicants, arsenic, cadmium and lead, found in fertilizers and also in weedicides and pesticides. The primary source of exposure to toxicants is the diet of our people, in particular rice, which is consumed at all meals. The country's national agriculture is intrinsically linked to the national health and the well-being through the diet. Diseases which have emerged due to the consuming of affected food are inter alia chronic kidney disease, high blood pressure, birth defects, thalassemia, cancer, low birth weight, anemia and malnutrition. Thalassemia is an inherited blood disorder from parents to children through genes when the body does not make enough hemoglobin, an important part of red blood cells. In these circumstances, it is necessary not only to highlight the catastrophe Sri Lankan people are faced with, but also understand how Sri Lanka arrived at this predicament and to learn lessons to address the multifaceted crisis. In Jaffna, we are giving priority to the making of organic fertilizers, such as compost, manure.
Honourable Member, your time is over.
Just 1 minute, sir. Compost, manure, seaweed, fertilizers from kitchen, fish meal, wood ash, liquid organic fertilizers, earthworm castings and others. We cannot immediately stop importation of chemical fertilizers as done some time ago. But as we progress along in our manufacture of organic fertilizers progressively, we could reduce and finally do away with the inorganic chemical fertilizers. Let me commit this matter to the attention of His Excellency the President and the officials of the relevant departments. In this connection, I am beholden to Dr. Kamal Gamampilla, who educated me with regard to the serious effect our fertilizers, weedicides and pesticides are having on the diet of our people. Let me conclude this speech calling upon the President to empathize with the suffering masses and to adequately cushion the low-income families from the sudden increase in prices of essential foodstuffs. Let him also look into the problems of the Tamil-speaking people of the North and East who have been left to themselves after the war. It is high time discussions are started among all communities as to why a confederal constitution should not replace our present unitary constitution so that all communities could live in equality and peace. It is high time our people realize the need for a secular constitution in this multi-ethnic, multilingual, multi-religious ambience. I thank you, Honorable Chairperson. Thank you.
Thank you.